May 22 වෙනිදා සිට 28 වෙනිදා දක්වා වකුගඩුවල සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරන සතිය ලෙස ඔස්ට්‍රේලියාව තුළ මේ සතියේ විශේෂයෙන්ම කතාබහට ලක් වෙනවා. කිඩ්නි හෙල්ත් වීක් ලෙසයි මේ සතිය හඳුන්වන්නේ. ඉතින් වකුගඩුව ආශ්‍රිතව ඇතිවන ප්‍රධානතම ගැටලුවක් වන ක්‍රොනික් කිඩ්නි ඩිසීස් එහෙමත් නැත්නම් CKD ලෙසින් හඳුන්වන වකුගඩු අකර්මණ්‍ය වීම එහෙමත් නැත්නම් වකුගඩු වල අක්‍රීය වීම පිළිබඳව මේ හේතු නිසාම අද අපි ඔබට දැනුවත් කිරීමට කල්පනා කළා. ඉතින් ඒ අනුව ඒ සඳහා අපිත් සමග කතාබහට දැන් එකතු වන්නේ මෙල්බන් නුවරින් වෛද්‍ය අසංග බණ්ඩාර. වෛද්‍ය අසංග, අපි ඔබ මුලින්ම අයිබෝන් කියලා පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට.
අයිබෝන්,
අපිට මුලින්ම මේ වකුගඩු අකර්මණ්‍ය වීම එහෙමත් නැත්නම් වකුගඩු අක්‍රීය වීම යනුවෙන් හඳුන්වන්නේ කොමක්ද කියලා මුලින්ම අපිට හඳුන්වා දෙන්න පුළුවන්ද?
ඔව්, වකුගඩු අක්‍රීය වීම ඉතාම සුලභ රෝගී තත්ත්වයක් අද වෙනකොට. මේකදී වෙන්නේ වකුගඩු වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩු කරන ඕනම තත්ත්වයක් නිසා වකුගඩු අක්‍රීය වීම සිද්ධ වෙන්න පුළුවන්. දැන් එතකොට සාමාන්‍ය ක්‍රියාකාරීත්වය කියන එක අපි දැනගන්න වෙනවා. වකුගඩු වලින් විශාල වැඩ ප්‍රමාණයක් කරනවා අපේ සෞඛ්‍ය පවත්වා ගන්න, අපද්‍රව්‍ය බැහැර කරන්න ලේවල තියෙන, ඒ වගේම ශරීරයේ දියර ප්‍රමාණය තාවරව තියාගන්න, අපි ගන්න බෙහෙත් ඉවත් කරගන්න රුධිරේ, ඊළඟට හෝමෝන වර්ග නිපදවනවා වකුගඩුවෙන්, විශේෂයෙන් රුධිර පීඩනය පාලනයට වැදගත් වෙන, ඊළඟට රතු රුධිර සෛල නිෂ්පාදනයට වකුගඩුව අත්‍යවශ්‍ය වෙනවා, ඒ වගේම විටමින් D සක්‍රිය කරන්න කාර්යභාරයක් ඉෂ්ට කරන, මේවා තමයි වකුගඩුවේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. එතකොට වකුගඩු අක්‍රීය වීම කියන්නේ මේ ක්‍රියාකාරීත්වයන් අඩු වෙන එක. දැන් ඒක හොයාගන්න හොඳම මිම්ම තමයි මිනිත්තුවකට වකුගඩුවෙන් කොච්චර ලේ පෙරන්න හැකියාව තියෙනවද කියලා බලන මිම්ම තමයි මේකදී අපි වැදගත් කොට සලකන්නේ, වකුගඩු කොච්චර අක්‍රීය වෙලාද කියලා දැනගන්න. වැදගත් දේ මේන් එන විවිධ සංකූලතා තියෙනවා, කම්ප්ලිකේෂන්ස්, රුධිර පීඩනය වැඩි වෙනවා, හෘදයාබාධ අවදානම වැඩි වෙනවා, රක්තහීනතාවය එනවා, රතුසෛල ප්‍රමාණය අඩු වෙලා, ආස්ති දුර්වල වෙනවා, නාය ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා, මේ වගේ ප්‍රශ්න මතු වෙනවා වකුගඩු අක්‍රීය වෙනකොට. දැන් වැදගත් දේ මේ වකුගඩු අක්‍රීය වීම වෙන්නේ දීර්ඝ කාලයක් මුරුල්ලේ. මේක හිමින් සිද්ධ වෙන ක්‍රියාදාමයක්. ඒ නිසා කල්තියා හඳුනාගත්තොත් ප්‍රතිකාර කරලා මේ තත්ත්වෙන් නරකතට යෑම ප්‍රමාද කරගන්න පුළුවන්.
එතකොට මේ වකුගඩු අක්‍රීය වන පුද්ගලයන්ගේ විශේෂ රෝග ලක්ෂණ අපිට හඳුනා ගන්නට පුළුවන්ද?
ඔව්, රෝග ලක්ෂණ ඇත්තරම වකුගඩු අක්‍රීය වීම සෑහෙන පමණ උත්සන්න වෙනකල් මතුවෙන්නේ නැහැ. ඒක ලොකු ගැටලුවක් වකුගඩු අක්‍රීය වීමේදී. සුලභව එන ලක්ෂණ තමයි වෙහෙස කරගතිය, වෙනදාට වඩා ශක්තිය හීනයි කියලා දැනෙන ගතිය, ආහාර අරුචිය, ඊළඟට අධිකව මුත්‍රා පිටවීම, විශේෂයෙන් රාත්‍රියේ කීප වතාවක් නැගිටලා මුත්‍රා කරන්න යන්න වෙනවා, මස් පිඩු පෙරලීම, පාද ඉදිමීම, ඒ වගේම මුහුණේ තදිසි ගතිය, විශේෂයෙන්ම උදේට සමයේ වියලි බව, කැසීම, මේවා තමයි සුලභ වෙන රෝග ලක්ෂණ. දැන් මේක තහවුරු කරගන්න ඔබේ වෛද්‍යවරයා පාවිච්චි කරන උපක්‍රම කීපයක් තියෙනවා. ලේ සහ මුත්‍රා පරීක්ෂා කරලා අපිට බලන්න පුළුවන් විවිධ සංඝටකවල වෙනස් වීම ලේවල, ඒ වගේම ස්කෑන් පරීක්ෂණ, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් CT ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වුණොත්, කලාතුරකින් වකුගඩුවේ බයොප්සි පරීක්ෂණය, කියන්නේ පටක කොටසක් ඉවතටගෙන පරීක්ෂා කිරීමෙන් තහවුරු කරගන්න පුළුවනි වකුගඩු අක්‍රීය වීම.
එතකොට අපි දැන් අවදානම් සාධක ගැන කතා බහ කළොත් මේ වකුගඩු අක්‍රීය වීමට විශේෂ වන හේතු පිළිබඳව.
ඔව්, සුලභව අවදානම් සාධක හැටියට හඳුනාගෙන තියෙන්නේ අපිට වෙනස් කරන්න පුළුවන් අවදානම් සාධක ඉස්සෙල්ලා කතා කරන්නේ වැදගත්. දියවැඩියාව, අධි රුධිර පීඩනය, හයි බ්ලඩ් ප්‍රෙෂර් කියන එක, දුම්පානය, ඒ වගේම ස්ථූලභාවය, පමණට වඩා මහත බව. මෙන්න මේ ලක්ෂණ නිසා වකුගඩු අක්‍රීය වීමට තියෙන අවදානම ඕනම කෙනෙකුට වැඩි. ඒවා අපිට පාලනය කරගන්න පුළුවන් ජාති. ඊට අමතරව වයස අවුරුදු 50න් වැඩි වෙනකොට වකුගඩු අක්‍රීය වීමේ අවදානම වැඩි වෙනවා. තමුන්ගේ පවුලේ සමීප ඥාතීන්ට, අම්මට තාත්තට වකුගඩු අක්‍රීය වීම තිබ්බනම්, ක්‍රොනික් කිඩ්නි ඩිසීස් තිබ්බනම් තමුන්ට අවදානම වැඩි. වෙන සමහර විශේෂිත ජන කොටස්වල, දැන් ඇබොරිජිනල් වගේ ඒ වගේ කොටස්වලටත් අනිත් අයට වඩා වකුගඩු අක්‍රීය වීමේ අවදානම වැඩියක් තියෙනවා. මීට අමතරව වකුගඩු ආසාදන, ග්ලොමෙරුලොනෙෆ්‍රයිටිස් කියන වර්ගයේ ආසාදන නිසා වකුගඩු අක්‍රීය වෙනවා. පරම්පරාව ගතව එන ආබාධ තියෙනවා, පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් වගේ දුර්ලභ දේ, ඊළඟට ස්වයං ප්‍රතිදේහ නිපද වෙන තත්ත්ව, SLE වැනි අසනීප තියෙනවා. මේ සියල්ල කරන්නේ වකුගඩු අක්‍රීය වීමේ අවදානම වැඩි කරන එක.
ඔව්, අවසාන වශයෙන් වෛද්‍ය සංඝ මේ වකුගඩු අක්‍රීය වීමට ලකු පුද්ගලයන්ට ලබා දෙන ප්‍රතිකාර පිළිබඳවත් මේ වගේ තත්ත්වයන් වළක්වා ගැනීමට අපිට කරන්න පුළුවන් දේත් මතක් කරමු නේද?
මුලින්ම රෝගය හඳුනා ගැනීම ඔබේ වෛද්‍යවරයා ලවා රෝගය හඳුනා ගැනීමෙන් මේක දීර්ඝකාලීන තත්ත්වයක් නිසා අපට පාලනය කරගන්න පුළුවන් නරකතට යෑම. වකුගඩු අක්‍රිය වීම වළක්වා ගැනීමදී ඉතාම වැදගත් දියවැඩියාව අධිරුධිර පීඩනය වළක්වා ගැනීම හෝ වැළඳී තිබෙනවා නම් ඉතාම හොඳින් ප්‍රතිකර්ම වලින් පාලනය කර ගැනීම. දැන් දියවැඩියාව සහ අධිරුධිර පීඩනයෙන් පෙළෙනවා නම් ඔබ ඒවා ඉතාම හොඳට පාලනය කරගෙන තිබ්බොතින් බෙහෙත් වලින් වෙනත් සිරිත් විරිත් වලින් පාලනය කර ගැනීමෙන් වකුගඩු අක්‍රිය වීමේ අවදානම අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රමාද කරගන්න පුළුවන්. ඊළඟට අධික ලුණු සහිත ආහාර වලින් වැළකීම, විශේෂයෙන් පිරිසිදු ජලය පානය කිරීම සහ ප්‍රමාණවත් ජලය ප්‍රමාණය දිනපතා පානය කිරීම, නිර්දේශිත ආහාර වේලක් ගන්න එක වැදගත්. විශේෂයෙන් රෝගය වැළඳුණු කෙනෙකුට ප්‍රෝටීන් ප්‍රමාණය ඇතුළු වේ යම්කිසි මින්මකට අනුව ආහාර ගත යුතුයි. විශේෂයෙන් වකුගඩු අක්‍රිය වීම ඒ ක්‍රියාදාමයේ පටන් අරන් තියෙන රෝගීෙක් නම් ඔබ නිර්දේශිත ආහාර වේලක් ගැනීම අතිවැදගත්. මොකද ප්‍රෝටීන් ප්‍රමාණය ඇතුළු ඒ සියල්ල මනින ලද ප්‍රමාණ වලින් ආහාරයට ගැනීම ඉතාම වැදගත්. ඊළඟට වෙනත් අසනීපයක් සඳහා ඔබ ප්‍රතිකාර ගන්නවා නම් දොස්තර කෙනෙකුගෙන් මුලින්ම කියන්න ඕන මේ වකුගඩු අක්‍රිය වීමේ ප්‍රශ්නය ඔබට බලපාලා තියෙනවා. එතකොට අපි ඇතැම් ඒ සඳහා අහිතකර විය හැකි බෙහෙත් වර්ග ප්‍රතිකර්මයෙන් ඉවත් කරනවා. ඊළඟට රෝගය උත්සන්න වුණොතින් වකුගඩු අක්‍රිය වීම ප්‍රධාන ප්‍රතිකර්ම විදි දෙකයි තියෙන්නේ. එකක් තමයි රුධිර කාන්දු පෙරණය ඩයලිසිස් කියන එක, රුධිරයේ විෂද්‍රව්‍ය පෙරලා ඉවත් කරන එක. අනිත් ක්‍රමය තමයි වකුගඩුවක් බද්ධ කිරීම, ට්‍රාන්ස්ප්ලාන්ට් සර්ජරි කියන එක.
එමනම් වෛද්‍ය සංගපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහනත් සමග වකුගඩු ආශ්‍රිත මේ රෝග පිළිබඳව කතා බහ කරන්න පිටිකෙක් තුනට.
හොඳයි, ආයුබෝවන්.